ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අදත් අපි එහෙමනම් සූදානම් ලෝකයේ තත්විත්ති පිළිබඳව විමසා බලන්න ලෝවටා විදේශවිත්ති සමාලෝචනය. අද ලෝවටා විදේශවිත්ති සමාලෝචනයේ සුවිශේෂිතාවක් තියෙනවා. ඒ තමයි මේ වසරට 2020 වසරට ලෝවටා විදේශවිත්ති සමාලෝචනය ගෙන එන අවසාන දවස. අද නත්තල් දිනේ ඉඳලා තියෙන දෙසැම්බර් මාසේ 25 අපි සූදානම් අද ලෝවටා විදේශවිත්ති සමාලෝචනයෙන් මේ ගෙවිලගේ වසර පුරාවටම ලෝකයේ සිදුවුණු සුවිශේෂතා පිළිබඳව යම් කෙටි සමාලෝචනයකේ දෙන්න ඔබේ මතකය අවදි කරන්න. ලෝකයේ කොහොමද දේශපාලනිකව ඒ වගේම යම් යම් සිදුවීම් සම්බන්ධව විශේෂයෙන්ම මේ කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධව පිළිබඳව කතා බහ කළාම ලෝකයේ වෙනස් වුණේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් යම් යම් සුවිශේෂී සංදිස්ථානවල නතර වෙලා ඒ සම්බන්ධව කෙටි සමාලෝචනයක් කරන්න. සුපුරුදු විදිහට ලෝවටා විදේශවිත්ති සමාලෝචනයට අදත් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිනේෂි.
මට හිතෙනවා මුලින්ම අපි කතා බහ කළොත් හොඳයි කියලා, තාමත් මේ කොරෝනා තර්ජනය අප වටා තියෙන නිසා කොරෝනා නිසා ලෝකේ කොහොමද වෙනස් වුනේ කියන කාරණාව සම්බන්ධයෙන් මුලින්ම කතා බහ කරන්න. අපි දන්නවා චීනයේ වුහාන් නගරයෙන් මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුණා. එතෙන් පටන් සමස්ත ලෝකයේ පුරාම මේ කොරෝනා සිදුකලේ කොයි වගේ විපර්යාසයක්ද? අපි ඒ පිළිබඳව මුලින්ම කතා බහ කරමු අමල්.
ඔව් දිනුචි, මේ වෙනකොට මුළු ලෝකයේම කොරෝනා ආසාදිකයන්ගේ සංඛ්‍යාව මිලියන 78 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒකම කොරෝනා රෝගී නිසා ජීවිතක්ෂයටපත් වෙච්ච සංඛ්‍යාවත් 117කට අධිකයි මේ වෙනකොට. ඒකම ඇමරිකා එක්සත් ජනපදයේ තවමත් ලෝකේ වැඩිම ආසාදිතයන් ඉන්න රට හැටියට මිලියන 18ක් වාර්තා වෙලා තියෙනවා. ඒකම ඇමරිකාවේ මරණ සංඛ්‍යාව 326,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. දෙවන ස්ථානයේ ඉන්දියාව ඉන්නවා. මේ වෙනකොට මිලියන 10කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවේ ආසාදනයට පත් වෙලා, ඒ වගේම 101,000කට ආසන්න පිරිසක් මේ වෙනකොට ඉන්දියාවේ මේ කොරෝනා රෝගය නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් අර කොරෝනා දෙවෙනි රැල්ල සමහර රටවල මේ වෙනකොට ව්‍යාප්ත වෙන අතරතුරේදී විශේෂයෙන්ම යුරෝපයේ දැන් තුන්වන රැල්ල බොහොම තදින්ම ක්‍රියාත්මක වෙනවයි කියලායි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම අපි බැලුවොත් බ්‍රිතාන්‍යයේ අපි දැන් ගිය සතියේ කතා කරා මේ වෛරසයේ අලුත් ප්‍රභේදයක් දැන් රට පුරා ව්‍යාප්ත වෙනවයි කියලා. ඒ අලුත් ප්‍රභේදය ඉතාමත්ම දරුණු ආකාරයෙන් පැතිර යනවයි කියලා වාර්තා වෙනවත් එක්කම මේ වෙනකොට ලෝකයේ රටවල් 40කට වැඩි සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යත් සමග තිබිච්ච ඒ ඍජු ගුවන් ගමන් සේවා අත්හිටවලා තියෙනවා. ඒකම ඊට අමතරව අලුත්ම ප්‍රවණතාවයක් ඇති වුණා මේ සතියේ බ්‍රිතාන්‍යයේ ඒ තියෙන අලුත් වෛරස් ප්‍රභේදයට අමතරව තවත් වෛරස් ප්‍රවේදයක් දකුණු අප්‍රිකාවෙන් මතුවුණයි කියලා. ඉතින් මේ කාරණාව නිසා විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ සිට අනෙකුත් රටවලට ගමන් කරන මගීන් සම්බන්ධයෙන් ඔවුන් විශේෂ පරීක්ෂණ ලක් කරන්න දැන් තීන්දුව කළ තියෙනවා. මොකද මේ වෛරසය තවත් ප්‍රභේදවලට වෙංගලා ඊට කලින් පැතිරුණට වඩා ඉතාමත්ම දරුණු විදිහට දැන් පැතිරෙන පටන් අරන් තියෙනවා. ඒ නිසා තමයි මේ වෙනකොට බ්‍රිතාන්‍ය ඊට කලින් කවදාවත් නොතිබිච්ච තරම් අලුත් නීති ගෙනත් තියෙනවා, සීමා පනවල තියෙනවා වෛරසය පාලනය කිරීම සඳහා.
හොඳයි, දැන් කොරෝනා තත්ත්වය තවත් නව ප්‍රභේදයකින් ලෝකයට සමීප වෙලා තවත් මේ සමාජයට අලුත් භීතියක් ඇති කරලා තියෙන්නේ. රටවල් ඒ සම්බන්ධව අවධානයෙන් සිටින්නේ. ඒ අතරතුරේදී අමල්, මේ දැන් මේ වසර අවසානයේ ඔබ අපි හමුවෙන මේ අවසාන විදේශවිත්ති සමාලෝචනය නිසා, ඒ වගේම කොරෝනා වෛරසය දැවැන්තම මාතෘකාව බවට පත්තුන් නිසා ලෝකයේ තත්ත්වවිත්ති පිළිබඳව කතා බහ කරද්දී මේ වසර තුරේදී මම කැමතියි දැනගන්න මේ කොරෝනා වෛරසයේ යම් යම් විශේෂිත සංදිස්ථාන තිබුණා මේ වසර පුරාවටම ලෝක ජනතාවත් එක්ක බැඳුණු. මම කැමතියි ඒ සම්බන්ධවත් කෙටි සමාලෝචනයකේ දෙන්න.
ඔව් දිනුෂි, ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය මේ කොරෝනා වෛරසයත් පිළිබඳ ඔවුන්ට තොරතුරු ලැබෙන්නේ ගිය අවුරුද්දේ හරියටම දෙසැම්බර් මාසේ 31 වෙනිදා චීනයේ වුහාන් ප්‍රාන්තයේ යම්කිසි අලුත් වෛරසයක් ඇති වුණයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දීමක් කරනවා. මේ අවුරුදු ජනවාරි 7 වෙනිදා වෙනකොට චීනය ඉල වශයෙන් ප්‍රකාශ කරනවා ඔවුන්ගේ වුහාන් ප්‍රාන්තයේ මේ විට කලින් හඳුනාගත්තේ නැති මේ වෛරසය පැතිර යනවායි කියලා. ඒ ප්‍රකාශ කරලා දවස් 4ක් ඇතුළතදී චීනය ඔවුන්ගේ පළවෙනි කෝවිඩ් මරණය ප්‍රකාශයට පත් කරා. ඊට පස්සේ අපි දන්නවා පෙබරවාරි මාසෙ මැද විතර වගේ වෙනකොට මේ වෛරසය යුරෝපා රටවලටත් පැතිර ගිහිල්ලා ෆ්‍රාන්සේ සංචාරය කරමින් සිටිපු චීන සංචාරකයෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඉන් පස්සේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වෛරසය පිළිබඳව ලොකු තැකීමක් නොකරට මාර්තු 11 වෙනිදා වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෛරසය වසංගතයක් හැටියට ප්‍රකාශයට පත් කරනවා, පැන්ඩමික් එකක් කියලා. මීට කලින් ඔවුන් කිව්වේ මේක හදිසි සෞඛ්‍ය තත්ත්වයක් කියලා තමයි මුලින්ම නම් කළ තිබුණේ. පසුව මාර්තු මැද භාගයේ වෙනකොට යුරෝපයේ පුරාවටම රටවල් ලොක්ඩවුන් කරන තත්ත්වයට පත් වෙනවා. ඒ එක්කම ඉතාමත්ම සීග්‍රයෙන් මේ වෛරසය යුරෝපයේ විශේෂයෙන්ම ඉතාලියේ දරුණු ලෙස මේ වෛරසය පැතිර ගිහිල්ලා පස්සේ ඉතාලියෙන් මේක ඇමරිකාවටත් ගිහිල්ලා අද මේ වෙනකොට ඇමරිකාව පළවෙනි තත්ත්වයට වැඩිම වසංගත රෝගීන් ඉන්න රට හැටියට පත් කරලා තියෙනවා. ඒ එක්කම දිල්දුක්ෂි වසංගත පැතිරෙනවත් එක්කම මේ රෝගියට ප්‍රතිකර්ම ස්වරණටත් කට්ටිය යොමුණා. ඒකම එන්නතක් සොයා ගැනීමටත් රටවල් ලොකු තරංගයකට යොමුණා. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියා හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් කියන බෙහෙත, විශේෂයෙන් මේ මැලේරියාවට ලබා දෙන බෙහෙත වෛරස් ආසාදිතයන්ටත් ලබා දෙන්නට පුළුවන් කියලා. නමුත් පසුව වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කර සිටියා හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් වලින් බලාපොරොත්තු වෙච්ච ගුණයක් නැතයි කියලා. ඉතින් මේ විදිහට නොයෙකුත් බෙහෙත් අත්හදා බලලා තමයි අවසානයේදී දෙසැම්බර් මාසේ මුල් භාගය වෙනකොට දැන් එන්නත් කිහිපයක් හඳුන්වා දීලා තියෙනවා, ඒවා අනුමත කරලා තියෙනවා. දැන් මේ වෙනකොට විශේෂයෙන්ම මොඩර්නා සහ ෆයිසර් බයොන්ටෙක් කියන මේ ආයතන දෙකේ එන්නත විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ, ඒ වගේම ඇමරිකාවෙත්, මේ වෙනකොට කටා රාජ්‍යයේ, ඒ වගේම සිංගප්පූරුල මේ එන්නත දැන් ලබා දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි සංදිස්ථාන හැටියට ගත්තොත් මේ එන්නත නිෂ්පාදනය කිරීමත් ඒ වගේම එන්නත ලබා දීමත් තමයි සුවිශේෂම කාරණා වෙන්නේ. මොකද මේ රෝගය පාලනය කිරීමට ඒක අත්‍යවශ්‍ය දෙයක් හැටියට විශ්වාස කරන නිසා.
අපේ මීළඟ අවධානය යොමුවන්නේ මේ ගෙවිලෑන 2020 වසරේදී සිදුණු දේශපාලනික පෙරළි සම්බන්ධව. යම් යම් රටවල රාජනායකයින් වෙනස් වුණා, රාජ්‍යතන්ත්‍ර වෙනස් වුණා, ඒ වගේම රාජ්‍යතන්ත්‍රවලට බලපාන ප්‍රධාන කාරණාවල යම් යම් මතභේදාත්මක කාරණා ඇති වුණා, විශේෂයෙන්ම ලෝකයේ බලවත් රටවල. මං කැමති යමල් මේ 2020 වසර ලෝකයේ ප්‍රධාන රාජ්‍යවලට සහ දේශපාලනික බලපෙරළි සිදුණු තැන් පිළිබඳව මීළඟට අවධානය යොමු කරන්න.
අතරම දිනක බැලුවොත් ඇමරිකාවේ තමයි ලොකුම වෙනස් වීම සිද්ධ වුණේ. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක් වුණා. මේ දෝෂාභියෝගයකට ලක් වෙලා ඔහු තමතරින් ඉවත් කරන අවදානම තිබුණා. නමුත් ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාවේ වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් තියෙන නිසා ඔහුව තවතරින් ඉවත් කරන එකෙන් ඔහු බේරගත්තා. ඒ වුණාට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එකතු වෙන්නේ දෝෂාභියෝගයකට ලක් වෙච්ච ජනාධිපතිවරයෙක් හැටියටයි. ඒ පෙබරවාරි මාසේ 5 වෙනිදා. පසුව නොවැම්බර් මුල් සතියේ තියෙන මහමැතිවරණේ ඔහු අන්ත පරාජයක් ලැබුවා. මේ පරාජය ඔහු තවමත් ඉල්ල වශයෙන් පිළි අරගෙන නැහැ. නමුත් දැන් ඇමරිකාවේ සියලුම ප්‍රාන්ත ඒ ඡන්දය සහතික කරපු නිසා ජෝ බයිඩන් ජනවාරි 20 වෙනිදා ඇමරිකාවේ නව ජනාධිපතිවරයා හැටියට දියුරුන් දීමට නියමිතයි. ඉතින් ඒක තමයි ලෝකයේ වෙච්ච විශාලම බලපෙරළිය. ඊට අමතරව අපි දුටුවා ජපානයේ ෂින්සෝ අබේ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ තනතුරෙන් ඔහු විශ්‍රාම ඉවත් වුණා. ඒ එක්කම ජනවාරි මාසේ 31 වෙනිදා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉල වශයෙන් ඉවත් වුණා. නමුත් තවමත් සාකච්ඡා පවත්වමින් තිබෙනවා මේ දික්කසාදෙන් පස්සේ කොහොමද බ්‍රිතාන්‍යත් යුරෝපා සංගමත් තමන්ගේ වෙළඳ කටයුතු ඉදිරියේදී ගෙන යන්නේ කියලා. මේ වෙනකොට එකඟතාවයකට පැමිණ තියෙනවා ජනවාරි 1 වෙනිදා ඉඳලා ඔවුන් කොහොමද කටයුතු කරන්න කියලා. නමුත් දශක කාලකට පසුව බ්‍රිතාන්‍ය ප්‍රථම වතාවට යුරෝපා සංගමෙන් ඉවත් වුණා. ඒකත් කලාපීය වශයෙන් යුරෝපීය කලාපයේ අති දැවැන්ත දේශපාලන පෙරළියක් හැටියට හඳුන්වන්න පුළුවන්.
දැන් එතකොට ලෝකයේ දේශපාලනික විපර්යාස, ඒ වගේම යම් යම් කලාපවලට රටවලට බලපාන දේශපාලනික වෙනස්වීම් වලට අමතරව දේශපාලනික විරෝධතා යම් තාක් දුරකට හෝ මේ කොරෝනා මැද්දේ වුවත් ඇති වුණු වසරක් විදිහට 2020 වසර හඳුන්වන්නට පුළුවන්. අපිට මොනවද හමු වෙන විශේෂතාමල්?
තුමුක්ෂි, හොංකොං නගරයේ චීන රජයට විරුද්ධව දිගින් දිගටම විරෝධතාවයන් තිබුණා. මේකට හේතුව වුණේ චීන රජය හොංකොං පුරවැසියන් චීනයේ නීතියට යටත් කරන්නට ගත්ත උත්සාහයට දැඩි විරෝධයක් මතු වුණා. මේ විරෝධතා මැද්දේ චීනය තමන්ගේ ඒ දේශපාලන න්‍යායපත්‍රයේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කර දැන් හොංකොං පුරවැසියන් චීනයට උදර්පණය කරන්න පුළුවන්, එහෙම නැත්නම් එක්ස්ට්‍රඩයිට් කරන්න පුළුවන්. ඔවුන් චීන රජය විවේචනය කරොත් ඒට විරුද්ධව ඔවුනට නීතිමය වශයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒකම අපි දුටුවා තායිලන්තයේ රජ පවුලට විරුද්ධව දැඩි විරෝධතාවයක් මතු වෙනවා. මේ විරෝධතාවය මැඩ පැවැත්වීම සඳහා හමුදා බටපිරිස් යොදවලා තිබුණා. නමුත් ඒ විරෝධතාවය දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. ඊට අමතරව අපි දුටුවා ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වුණා මේ බ්ලැක් ලයිව්ස් මැටර් කියලා විරෝධතාවය. ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන කළු ජාතිකය සුදු ජාතික පොලිස් නිලධාරියෙ තමන්ගේ දණහිස ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ බෙල්ලට තියලා ජෝර්ජ් ෆ්ලොයිඩ් ඔහු ජීවිතක්ෂයට පත් වුණා. ඒකත් එක්කම තමයි මේ බ්ලැක් ලයිව්ස් මැටර් කියන විරෝධතාවය ආරම්භ වුණේ. ඒක ඇමරිකාවට සීමා වුණේ නෑ. ඒ බ්ලැක් ලයිව්ස් මැටර් කියන විරෝධතාවය ලෝකේ අනෙකුත් රටවල විශේෂයෙන්ම යුරෝපීය රටවල් වලත් ඒ විරෝධතාවය මතු වුණා. ඒක ඇත්තටම ඇමරිකා මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා.
මේ 2020 වසර කොරෝනා වලින් වැහිලා ගියාට තවත් ඛේදජනක සිදුවීම් සිදු වුණා. කොරෝනා ව්‍යාප්තිය පමණක් නොවේ. අපි ඒ පිළිබඳව අවධානය යොමු කළ ඉතින් අමල් ලෝකේ කොයි වගේ රටවල්ද කොයි වගේ කලාප කෙරෙහිද විශේෂයෙන් අවධානය යොමු කරන්න හැකියාවක් ලැබෙන්නේ?
අතර මේ කොරෝනා වසංගතය පැතිරෙන්න කලින් ජනවාරි මාසේ 8 වෙනිදා ඉරානයේ ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ල වුණා. මේක යුක්රේන් ගුවන් සමාගමකට අයිති බෝයිං 737 වර්ගයේ ගුවන් යානය. මේ ගුවන් යානය ටෙහරාන් නුවරින් ගුවන්ගත වෙනවත් එකම තමයි මේ ප්‍රහාරයට ලක් වුණේ. ඒ ප්‍රහාරයෙන් ගුවන් යානයේ ගමන් කරපු සියලුම දෙනා, ඒ කියන්නේ 176 දෙනෙක් ජීවිතක්ෂයට පස් වුණා. පසුව ඉරානය පිළිගත්තා මේක ඔවුන්ගේ හමුදා බටපිරික්ස් විසින් එල්ල කරපු මිසයිලය නිසා තමයි මේ ගුවන් යානය මේ අනතුරට ලක් වුණේ කියලා. ඇමරිකාවෙන් ඔවුන්ට එල්ල කරන මිසයිල් ප්‍රහාරයක් කියලා ගරදියට නිගමනය කරලා මේ ගුවන් යානයට ප්‍රතිප්‍රහාර එල්ල කළා කියලා තමයි පසුව ඉරානය පැවසුවේ. ඒ එක්කම ගයි මාසෙත් මේ විදිහම තවත් ගුවන් අනතුරක් සිද්ධ වුණා පාකිස්තානයේ. පාකිස්තාන් ගුවන් සේවයට අයිති ආබස් A320 ගුවන් යානය කරාචියේ බැස්වීමට කිට්ටු වෙනකොට ගුවන් නියමුවන්ට මේ යානය හරියට පාලනය කරගන්න බැරිව යානය කඩා වැටිලා යානයේ ගමන් ගත්තු සිය දෙනාගෙන් එක්කෙනෙක් අරන්නට අනිත් සියලුම දෙනාම ජීවිතක්ෂයට පත් වුණා. යානයේ කඩා වැටීමට හේතුව හැටියට දක්වලා තිබුණේ ගුවන් නියමුවන් නිසි අවධානයකින් මේ ගුවන් යානය පාලනය නොකරපු නිසයි කියලයි වාර්තා වෙන්නේ. තවත් විශාල ඛේදජනක සිද්ධියක් ඇති වුණා ලෙබනන් රාජ්‍යයේ බේරුට් නුවර. ඒ තමයි වරාය ආශ්‍රිත විශාල පිපිරීමක් ඇති වුණා. ඒකට හේතු වුණේ පොහොර විශාල ප්‍රමාණයක් ගබඩා කරලා තිබුණා. ඒවා අනාරක්ෂිත ලෙස ගබඩා කිරීම නිසා ඇතිවෙච්ච ඒ ගින්නක් පසුව පිපිරීමක් බවට පත් වෙලා 190කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. ඒ වගේම 3000කට වැඩි පිරිසක් තුවාල ලැබලා තිබුණා. තවමත් ලෙබනන් රාජ්‍යයට පිපිරීමෙන් පස්සේ තවමත් ඒ ප්‍රදේශ නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හැකියාවක් ලැබිලා නැහැ. තවමත් ජාත්‍යන්තර ආධාර ලැබෙමින් තිබෙනවා. මේ කොරෝනා වෛරසයේ වසංගතය පැතිරෙන්නට කලින් ජාත්‍යන්තර පුවත් හැටියට ප්‍රධාන සිරස්තල වැඩි හරියක් යොමු වුණේ ඔස්ට්‍රේලියාවේ ඇතිවෙච්ච ලව්ගිනි වලට. මේ ලව්ගිනි නිසා මේ වෙනකොට WWF නැත්නම් World Wildlife Fund ඔවුන් විශ්වාස කරනවා බිලියන 3කට, එහෙම නැත්නම් බිලියන 3000කට අධික වනජීවීන් ගින්න නිසා විනාශ වෙන්නට ඇති කියලා. මේ වෙනකොට දිලුචි WWF එක ඔවුන් ගණනය කළ තියෙනවා මිලියන 143ක විතර ක්ෂීරපායි සත්වයන්, ඒ වගේම මිලියන 2460කට වැඩි සර්පය වගේ සත්තුන්, ඒ එක්කම මිලියන 180ක පක්ෂීන්, තවත් මිලියන 50කට අධික ගෙම්බෝ විශේෂයන්, මේ වගේ ජීවීන් මේ ගින්දර නිසා විනාශ වුණයි කියලා. මේක මේ දශකයේ ඇතිවෙච්ච විශාලතම මනුජීවි හානිය හැටියට මේක WWF ආයතනය හඳුන්වා දීලා තියෙනවා.
අද මේ නත්තල් දිනයේදී තිබෙන මේ සිකුරාදා තමයි 2020 වසරේ අවසාන සිකුරාදා. ඉතින් අද අපි මේ උත්සාහ කරන්නේ මේ 2020 වසරේ ලෝකයේ විවිධ ක්ෂේත්‍ර සහ විවිධ සිදුවීම් පිළිබඳව කෙටියෙන් හෝ අවධානයට ලක් කරමින් මේ වසර පුරාම සිදුවුණු සුවිශේෂී කාරණා පිළිබඳව කෙටි සමාලෝචනය කියදෙන්න. ඉතින් මේ සමාලෝචනයේ අපේ අද අවසාන නැඹුරු බවට පත්වන්නේ ක්‍රීඩා ක්ෂේත්‍රයට මොකද වුණේ මේ 2020 වසරේදී කියලා, විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වයේ හේතුවෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව් ක්‍රීඩා ඔලෙල කල් තබන්නට සිදුවුණා. අවසාන අවධානය යොමුවන්නේ පිළිබඳව යමල්. අපි කැමති සුවිශේෂතා පිළිබඳවත් විශේෂිත දිනවකවානු සහ මේ ක්‍රීඩා තරඟ කල් දැමුවට පස්සේ ඊළඟ පියවර කුමක්ද කියලා විමසා දැනගන්න ඔබෙන්.
ඔව් දිල්ලුක්ෂි, මේ අවුරුද්දේ හුඟක් ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව කල් දබන්නට සිද්ධ වුණා කොරෝනා නිසා. නමුත් මේවා අතුරෙන් වඩාත්ම වැදගත් එහෙම නැත්නම් විශාලතම ක්‍රීඩා උළෙල තමයි ඔලිම්පික් උළෙල. මේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන නියමිතව තිබෙන ටෝකියෝ නගරේ, නමුත් මාර්තු මාස 24 වෙනකොට මේ ඔලිම්පික් සංවිධායකවරුන් තීන්දුව කළා මේ අවුරුද්දේ ඔලිම්පික් උළෙල පවත්වන්නට බෑ. නමුත් ඔවුන් දැන් ඒක කල් දමලා තියෙනවා, එන අවුරුද්දේ ජූලි සහ අගෝස්තු මාසවල ඔලිම්පික් උළෙල පවත්වන්න කියලා දැනට තීන්දුව කරගෙන තියෙනවා. ඒ එක්කම මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වල පවත්වන්නට නියමිතව තිබුණු 20x20 ලෝක ක්‍රිකට් කුසලානේ, ඒකත් අවුරුද්දකින් කල් ගිහිලා තියෙනවා. ඒ ක්‍රීඩා උළෙල ඒ පවත්වන්නට නියමිතව තියෙන්නේ ඔස්ට්‍රේලියාවෙන් ලබන අවුරුද්දේ නොවැම්බර් මාසයේ අවසාන තරගයේ නොවැම්බර් 14 වෙනිදාට පවත්වන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා.
එහෙමනම් මමල් අපි ස්තුතිවන්ත වෙනවා 2013 වසරේ සිට මේ දක්වාම ඔබ සෑම සතියකම සිකුරාද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ලෝකයේ තත්විත්ති පිළිබඳව ඒ තියෙන අලුත්තරතුරු අපේ ජනතාවට සමීප කරන්නට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මේ වසර පුරාවටමත් 2020 වසර පුරාවටමත් ඔබ අපත් එක්ක සම්බන්ධ වෙමින් මේ කාර්යය ඉෂ්ට සිද්ධ කළා. ඉතින් මේ උදා වුණු නත්තල ඔබටත් ඔබේ පවුලේ සැමටත් කාර්ය මණ්ඩලයටත් සුබ නත්තලක් වේවා. ඒ වගේම උදාවන 2021 වසරේදී අපි නැවතත් හමු වෙන්නේ ජනවාරි මාසයේ පළවෙනි සිකුරාදා. ඉතින් උදාවන 2021 වසරත් නිරෝගීමත් සියලු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ නව වසරක් වෙන්න කියලා ඔස්ට්‍රේලියානු වාසී සියලුම ශ්‍රී ලාංකික ශ්‍රාවකයන් වෙනුවෙන් මම ඔබට සුභාශිෂ නර්ගෙන එනවා.
බොහොම ස්තුතියි දිනුචි. එකම ඔබටත් ඒ ක්‍රිස්තියානි භක්තික අසන්නන්ට සුබ නත්තලකුත්, සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දකුත්, ඒ එක්කම නිරෝගීමත් කාලයකුත් උදා වේවායි ප්‍රාර්ථනා කරමි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.